අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඌවේ ගුරු කෙතරින්. 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබ වෙත ගෙනෙන්න. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, සුපුරුදු පරිදි අදත් අපි ඌවේ ප්‍රජා ගුවන් විදුලියා එක්වන්නේ චිත්‍රකලා විෂය හදාරන දුවල පුතාල වෙනුවෙන් ඉන්දිය කලා ඉතිහාසයේ වැදගත් සොයා ගැනීම පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහායි. ඒ චිත්‍රකලාව පිළිබඳව අජන්තාලෙන් පිළිබඳව ඔබ අසා ඇති. ඉතින් දුවේ පුතේ, අජන්තාව කියන නම අපිට ඇහෙනකොට මතක් වෙන්නේ සීගිරි චිත්‍ර. ලංකාවේ සීගිරිය වගේම ඉන්දියාවේ විශ්වතුන් දැකිය හැකි එක් ස්ථානයක් ලෙස අජන්තාව අපිට හඳුන්වන්න පුළුවන්. මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ පිහිටා ඇති අජන්තාව අපට වඩා වැදගත් වන්නේ එහි පිහිටා ඇති ලෙන් පන්තිය හා බිත්සිතුවම් නිසා. ඉතින් දුවේ පුතේ, මේ ලෙන් පන්තිය පිහිටලා තියෙන්නේ පොළොව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ පර්වතයක. ඒ වගේම මෙම ලෙන් පන්තිය පිහිටා ඇත්තේ අශ්වලාඩමක හැඩයකට. මෙම ලෙන් පන්තියට වඩාත්ම සුන්දරත්වයක් එක්කරන අංගයක් තමයි ඒ අසලින් ගලාගෙන යන වගෝරා නමින් හැඳින්වෙන ගංගාව. මේ නිසා මේ අජන්තාව ඉතා සුන්දර දැකුම් කළු ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් දිවේ පුතේ, මේ වටිනා සිතුවම් ආකකටයම් වලින් සමන්විත මේ ලෙන් පන්තිය සියවස් ගණනාවක් තිස්සේ රූස්ස ගස් කොළන් වලින් වැසිලා සිසු ලෝකයාට වසන් වෙලයි තිබුණේ. ක්‍රිස්තු වර්ෂ 1824 දී මේ මනරම් වූ කලාගාරය සොයාගෙන ලැබුවේ බ්‍රිතාන්‍යයේ හමුදාවේ නිලධාරියෙකු වූ ජේම්ස් එඩ්වර්ඩ් මහතා විසින්. ඉතින් මේ එඩ්වර්ඩ් මහතා ගැන කතා කළොත් ඔහු කඳු තරණයට ඉතා ප්‍රිය කළ පුද්ගලයෙක් කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඔහු සෝබාදහමට ලැබී පුද්ගලයෙක්. ඔහු විසින් මේ ලෙන් පත්තිය සොයා ගන්නකොට මේ ලෙන් විවිධ වූ නම් වලින් හඳුන්වලා තිනවා. නමුත් 1839 දී අජන්තා ලෙන් නිරීක්ෂණය කළ ආචාර්ය ජේම්ස් ෆර්ගසන් මහතා උතුරු කෙළවරේ ඉඳන් දකුණු කෙළවරට දක්වා මේ ගුහා අංකනනය කළා. ඒ අනුව අජන්තා ලෙන් මේ පර්වතයේ තීන සංඛ්‍යාව, මුහුණතේ පිහිටලා නිර්මාණය කළ තීන සංඛ්‍යාව 29-34 ප්‍රමාණයක් ගන්නවා. වාස්තු විද්‍යාත්මකව බලද්දී අජන්තා ලෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක තමයි චෛත්‍ය ශාලා සහ ආවාස ශාලා යනුවෙන්. ඒ වගේම මේ කොටස් දෙක හඳුන්වනවා හීනයාන ලෙන් සහ මහායාන ලෙන් ලෙස. ඉතින් දුවේ පුතේ, මේ ලෙන් වල චෛත්‍ය ශාලාවල අපි හිතමු චෛත්‍ය ශාලාවල තියෙන විශේෂත්වය තමයි මේ චෛත්‍ය ශාලාවල කෙළවරේ චෛත්‍යයක් පිහිටවල තියෙන එක. ඒ වගේම භික්ෂුන්ගේ ආරාම කුටි ආවාස ශාලා ලෙස හඳුන්වනවා. මේ ආවාස ශාලා තුල තමයි වැඩි වශයෙන් බිතිසිතුවම් අපට දක්නට ලැබෙන්නේ. මේ ආවාස ශාලාව මැද චතුරස්‍රාකාර ශාලාවක් පිහිටලා තියෙනවා. ප්‍රධාන ශාලාව වටා තවත් කුඩා ශාලා ගණනාවක් පිහිටලා තියෙනවා. මේ බිතිසිතුවම් අපට දක්නට ලැබෙන්නේ මෙන්න මේ ශාලාවල මේ බිත්ති මත. විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තියෙනවා, මේ ආවාස ශාලාවල බිතිසිතුවම් ඇඳීමේදී එම ශාලාවලට අඳුර නැති කර ගැනීම සඳහා ලෝහ කැඩපත් වලින් ආලෝකය ලබාගත් බව විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අජන්තා ලෙන් අශෝක රජුගේ රාජ්‍ය සමයට පෙර කරන ලද ලෙන් බවට ඇතමුන් අතර විශ්වාසයකුත් තියෙනවා. ඒ වගේම අශෝක රජතුමා විසින් කරපු ලද ලෙන් කීපයක්ම මෙම අජන්තාවේ දක්නට ලැබෙනවා. මෞර්ය යුගයේදී ඇරඹුණු ගල් පර්වත හාරා නිර්මාණය කරන ලද ගුහා ක්‍රමය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී අජන්තා ගුහා නිර්මාණ කිරීමේදී සිදු බව අජන්තා සෙල්ලිපිවල සඳහන් වෙනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඇරඹුණු අජන්තා ලෙන් කර්මාන්තය ක්‍රිස්තු වර්ෂ 7 සියවස දක්වා කෙරීගෙන ආ බවක් සඳහන් වෙනවා. මේ සමහර ගුහාවල වැඩ අවසන් නොවී තිබීම නිසා පෙනී යන්නේ එක්කෝ බෞද්ධ ආයතනයේ අභාවය, එහෙම නැතිනම් සතුරු උපද්‍රවයක් හේතුවෙන් මේ අජන්තා ගුහා පන්තිය පරිහානියට පත් වූ බව. ඉතින් දිවේ පුතේ, අපි දැන් අධ්‍යයනය කරමු අජන්තාවේ ඇති ලෙන් කෙසේ වර්ග කර ඇතිද කියා. ඒ අනුව අජන්තාවේ ලෙන් වර්ග කළ තියෙනවා බුද්ධ චරිතයේ කතා ඇතුළත් ලෙන් කුටි. එතන මේ බුද්ධ චරිතයේ කතා ඇතුළත් ලෙන් කුටි ලෙස වර්ග කළ තියෙන කොටසේ තියෙනවා ගුහා පන්ති කීපයක්ම. එයින් පළවෙන ලෙන තුල ඇඳලා තියෙන්නේ පద్මපාණි බෝධිසත්ව රූපේ හා මාර පරාජය දැක්වෙන සිතුවම. ඒ වගේම දෙවන ලෙන තුල බෝධිසත්ව ප්‍රතිමාවත්, ඒ වගේම බුද්ධ රූප සමූහයත් මෙම ලෙන තුල දක්න ලැබෙනවා. ඒ වගේම තමයි 17 වන ලෙන තුල කිඹුල්ලත් පුරේට පිළිසුඳවාදීන බුදුන් සහ පිරිසකට දහම් දෙසන බුදුන් දැක්වෙන සිතුවම මේ තුල දක්න ලැබෙනවා. ඉතින් දිව්‍ය පුතේ, ඒ වගේම තමයි 10 වන ලෙන තුල ජාතක කතා, ඒ කියන්නේ ජතත්ත් ජාතකයේ අර දීකිරණ ඇතුළුන් දැක්වෙන ජාතක කතාවක් දක්න ලැබෙනවා. ඒ වගේම මේ දෙවන ලෙන තුල විදුර ජාතකයේ දක්න ලැබෙනවා. 17 වන ලෙන තුල වෙස්සන්තර ජාතකයේ, ස්වර්ණහංස ජාතකයේ දක්න ලැබෙනවා. මීට අමතරව අපිට දක්න ලැබෙනවා ජන ජීවිතය සම්බන්ධ රිසුවම් සිතුවම් රසක්ම මේ අජන්තා ලෙන් තුල අපිට දක්න ලැබෙනවා. ඒ වගේම තමයි දෙවන ලෙන තුල තියෙනවා කුළුණකට හේතු වී සිටින කුමාරයක් දැක්වෙන සිතුවමක්ද, 16 වන ලෙන තුල මරණාසන්න කුමරියක් දැක්වෙන සිතුවමද, ඒ වගේම ඇත්පොරේ දක්වන සිතුවමද මේ ලෙන තුල අපට දැකගත හැකි වෙනවා. දෙවන ගුහාව තුල නිලියකට දඬුවම් පමුණ රජු දක්වන සිතුවමද අපට දක්නට ලැබෙනවා. තවත් විශේෂ කාරණයක් තමයි ඉන්දියාව විදේශීය සම්බන්ධතා පැවැත් වූ බවට සාධක මේ අජන්තා චිත්‍ර තුලින් අපිට අනාවරණය කරගත හැකි වෙනවා. පළවන ලෙන තුල වාලුක්‍ය රජු බැහැ දැකීමට පැමිණි පර්සියන් තානාධිපතිවරු පිරිසක් දැක්වෙන සිතුවමක් මේ තුල ඇඳලා තියෙනවා. 17 වන ලෙන තුල ඇඳලා තියෙනවා ලංකාවේ විජයව තරණය දැක්වෙන සිතුවම, විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි. මෙම සිතුවම ශ්‍රී ලාංකික භික්ෂුවක් විසින් අඳින ලද සිතුවමක් ලෙස තමයි සැලකෙන්නේ. ඒ වගේම දුවේ පුතේ, මෙම සිතුවම් අතරින් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී අඳින ලද සිතුවම් හැටියට සැලකෙන්නේ ගුප්ත යුගයේ ස්වර්ණ යුගයේ අඳින ලද සිතුවම් හැටියට සැලකෙන්නේ ලෙන් අංක 16 සහ 17 යන ගුහා සිතුවම්. මේවා ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත්. කලා විචාරකයන්ගේ මතය අනුව ශ්‍රී ලංකාවේ සීගිරි සිතුවම් අජන්තා සිතුවම් වලට සමාන වූ ශෛලියකින් වර්ණ නිර්මාණය කළා තියෙන, ඒ වගේම වර්ණ කිරීමකින් යුක්ත වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත් සීගිරි සිතුවම් තුල රේඛාව, වර්ණය, මානව දේහය, දිගු දෙනෙත්, මද සිනහව, කර්ණාභරණ, ශ්‍රාවාභරණ, අප්සරා රූප අපිට දැකගත හැකි වෙනවා. ඒ වගේම දිවිපුතේ අජන්තාවේ ඇති පත්මපාණී බෝධිසත්ව රූපයත් මල් අතින්ගත් රඳුන්ගේ හා අප්සරාවයන්ගේ සිතුමුත් සීගිරි චිත්‍රවලට බොහෝසේ සමානකමක් දක්නට ලැබෙනවා. තවද අජන්තා සිතුවම් ඇඳ ඇත්තේ ක්‍රිස්කෝ සිකෝ ක්‍රමයට. අපි ශිල්පීය ක්‍රම දෙකක් ගැන කතා වෙනවා බිස්සිතුවම් ඇඳීමේදී. එකක් තමයි ප්‍රෙස්කෝ බෝනෝ ශිල්පීය ක්‍රමය, අනෙක් ක්‍රමය තමයි ප්‍රෙස්කෝ සිකෝ ශිල්පීය ක්‍රමය. එතකොට ප්‍රෙස්කෝ බෝනෝ ශිල්පීය ක්‍රමය කියන්නේ අපි කලින් සඳහන් කරා කලින් පාඩම් වල, ප්‍රෙස්කෝ බෝනෝ ශිල්පීය ක්‍රමය කියන්නේ තෙත බදාමය මත සිතුවම් ඇඳීමේ ශිල්පීය ක්‍රමය. එතකොට ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමය කියන්නේ වීලි බදාමය මත සිතුවම් ඇඳීමේ ශිල්පීය ක්‍රමය. ඒ අනුව අජන්තාව චිත්‍රය ඇඳලා තියෙන්නේ වීලි බදාමය මත. ඒ කියන්නේ ප්‍රෙස්කෝ සිකෝ ශිල්පීය ක්‍රමයට තමයි මේ අජන්තා ලෙන් චිත්‍රය ඇඳලා තියෙන්නේ. මේ චිත්‍ර ඇඳීම සඳහා ලෙන් බිත්ති බදාමයක්කින් සකස් කරගෙන තියෙනවා. මේ බදාමය සඳහා ඔවුන් භාවිතා කරලා තියෙනවා මැටි, ගොම, ඒ වගේම දහයියා, පිදුරු, සත්තලොම්, මැලියම්, මේ එකට අඹරලා සකස් කරගත් බදාමයක් ආලේප කිරීමෙන් මේ බිත්ති කපරාදු කරලා තිනවා. ඒ ආලේපයේ තුල මකුළු මැටි වැනි දියරයක් ආලේප කොට ඒ ආලේප කරපු මැටි දියරය වේලෙන් පස්සේ මේ බිත්සුතුම් බැඳීම සිදු කරලා තිනවා. ඉතින් දිවේ පුතේ, අපිට අජන්තා චිත්‍ර ශිල්පියා තම චිත්‍ර සඳහා තේමා කරගත්තේ බුදු සිරිත, ජාතක කතා, ඓතිහාසික සිද්ධීන් කියලා අපිට වර්ග කරගත හැකි වෙනවා. මේ වර්ග තුල අපිට දකින්න පුළුවන් අජන්තා සිතුවම් වල සුවිශේෂී ලක්ෂණ. අපි දැන් ඊළඟට කතා කරමු මේ අජන්තා සිතුවම් තුල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා. මේ ලක්ෂණ අනුව ප්‍රධාන ලක්ෂණයක් තමයි කතාවේන ප්‍රධාන චරිතයට මුල් තැන දීලා එම චරිතයේ විශාලවද සෙසු චරිත කුඩාවරද සිතුවම් කර තිනවා අපිට දක්න ලැබෙන විශේෂ ලක්ෂණය. ඒ වගේම තව ලක්ෂණයක් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය ලාපැහැයෙන් හා සෙසු චරිත තද පැහැයෙන් සිතුවම් කරලා තිනවා දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මිනිස් රූප හා සත්ව රූප නිර්මාණයේදී ඔවුන්ගේ ගත ස්වභාවය, ඒ වගේම චලනය, පරිමාණ ලක්ෂණ මෙන්ම ජීවමාන බව මතු කිරීමට මෙම ශිල්පීන් උත්සාහ කිරීමක් අපට මේ අජන්තා චිත්‍ර නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වෙනවා. ඒකින තව ලක්ෂණයක් තමයි අඛණ්ඩ කතන ක්‍රමය. ඒ අනුව මුල, මැද, අග සහිතව කතාව නිරූපණය කිරීමක් දක්නට ලැබෙනවා. ස්වභාවික පරිසරයේ දිය ඇලි, ගස්වැල්, සතුන් චමත්කාර ජනක ලෙස සිතුවමට නගා තිබීම මේ අජන්තා බිස්සිතුවම් තුළ අපට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ ලෙන් වියන්තලේ, වියන්තලයත් සැරිසිරි කරලා තියෙන මල් ලියකම් වලින්, ඒ වගේම හස්ති රූප වලින්, මානව රූප, පක්ෂි රූප සම්මිශ්‍රණය කරන ලද නිර්මාණශීලී මෝස්තර රටා වලින් මේ වියන්තලය සැරිසිලි කරලා තිනවා. මේ සඳහා ඔවුන් ගුරු වර්ණයෙන් රේඛා සටහන් කරගෙන පසුව වර්ණ කරපු බවක් අපිට නිරීක්ෂණය වෙනවා. චිත්‍ර වර්ණ කිරීම සඳහා මොවුන් රතු, කහ, නිල්, කළු හා කොළ යන වර්ණ, ඒ වගේම අඳුරු වර්ණ යෙදීමෙන්, දීප්තිමත් වර්ණ යෙදීමෙන් මේ චිත්‍ර තේමාව වඩාත් තීව්‍ර කිරීමට ඔවුන් උත්සාහගෙන කරලා තිනවා. ඉතින් දෙවි පුතේ, අපි දැන් කරුණු අධ්‍යයනය කරමු අදන්තාවේ බුද්ධ චරිතයේ දැක්වෙන සිතුවම් අතරින් පත්මපාණී බෝධිසත්ව රූපය, ඒ වගේම බුදුන් වහන්සේ කිඹුල්ලත් පුරයට වැඩීම දැක්වෙන සිතුවම් කොටස් දෙක පිළිබඳව. මුලින්ම අපි පත්මපාණී බෝධිසත්ව රූපයේ ලක්ෂණ පිළිබඳව විමසා බලමු. ඉතින් දිවි පුතේ, අජන්තා මේ තියෙන්නේ පළවෙනි ලෙන තුල. ඇඳ ඇති මේ පත්මපාණී බෝධිසත්ව රූපය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ගුප්ත කලා ශිල්පීන් විසින් අඳින ලද ඉතා වැදගත් සිතුවම් වලින් එකක්. සිද්ධාර්ථ කුමරු තම දේවිය යසෝදරා හා බැඳී ආ ආත්ම ගණනක සම්බන්ධතාවේ මේ නිරූපණය කරන බව සමහරුන්ගේ මතය. එයට මෙම මේ සිතුවමේ පසුතලය අපිට පසුතලයේ දයා බැලීමේදී ඒ මේක දායක කරගන්න පුළුවන්. වම්පසින් යසෝදරා දේවිය නිරූපණය කරන බව විද්වතුන්ගේ අදහසයි. මේ රූපේ ප්‍රධාන අරමුණු බෝධිසත්වයන් සකල ලෝවාසීන් වෙත දයානුකම්පිතාවෙන් බලන කරුණ බැල්ම ඉතා පැහැදිලිව නිරූපණය කරලා තියෙනවා. මේ චිත්‍රයේ සෙසු රූප සම්පින්දනය කිරීමේදී අහසේ වීණා වාදනය කරන දෙවියන් දැක්වෙන අතර ගස් සුඩ වඳුරන් කීප දෙනෙක්ද නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් කරුණ අනිත් රූපවල ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් බෝධිසත්ව රූපය නිර්මාණය කරලා තිනවා. ඒ වගේම තිබංග හැඩයකින් මේ බෝධිසත්ව රූපය නිරූපණය කරලා තිනවා. ඒ වගේම තමයි දකුණති නිල් මහ නිල් මලක් මම සමහරක් තැන්වල දැකලා තිනවා. සමහර පොත්වල තිනවා මේක සුදු පියුමක් නිලුම් මලක් කියලා. සමහර පොත්වල තිනවා නිල් මහානන් මලක් කියලා. කොහොම වුණත් මේ දකුණතින් දැක්වෙන නිල් මහ නිල් මල දලා සිටින අතර අලංකාර වස්ත්‍රාභරණ සැරසි වම් මත පහතට දමාගෙන සිටින ඉරියව්වක් මේ සිතුවමේ නිරූපණය කරලා තිනවා. බෝධිසත්වයන්ගේ මුහුණ මහා කරුණාවෙන් යුක්තයි. පූණේ ඇති මද සිනහව ගැඹුරු හැඟීම් ප්‍රකාශනයකින් යුක්තයි. අධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන් තාරුණ්‍යයක් විදහාපාන ලෙස තමයි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බෝධිසත්ව රූපේ හිස මත සියුම්ව කැටයම් කරන ලද දිගටි ඔටුන්නක් නිර්මාණය කරලා තියෙනවා. ආභරණ කුණ්ඩලාභරණ දක්වලා තිනවා. අත්වලලු තිනවා. මේ චිත්‍රය තුල අපිට දැකගත හැකි වෙනවා. අහසේ සිට වීණා වාදනය කරන දෙවියන්ද වෘක්ෂලතාද වඳුරන්ද පක්ෂීන්ද මේ සිතුවම තුල අපි නිරීක්ෂණය කිරීමේදී වඩාත් පැහැදිලිව පෙනෙන රූප සටහන් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ කරුණක් තමයි මේ රූපයේ වර්ණ ගැන්වීමේදී ප්‍රධාන රූපය පත්මපාණී බෝසත් රූපය දීප්තිමත් කහපාටකින් හා සෙසු චරිත ඒ හැම චරිතයක්ම අඳුරු වර්ණයකින් පාට කරලා තිනවා. පසුබිම මේ මතු කරලා දක්වලා තිනවා. ඉතින් දිවි පුතේ මීළඟට අපි බිම්බසා බලමු බුදුන් වහන්සේ කිඹුල්ලත් පුරයට වැඩම කරන දැක්වෙන සුවිශේෂී සිතුවම. මෙම සිතුවමෙන් දක්නට ලැබෙන්නේ අපිට මේ සිතුවම දක්න ලැබෙන්නේ 17 වන ගුහාවේ. මේ සිතුවමේ පිඩුසිඟා වඩින බුදුන් වහන්සේ ඉතා විශාල ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඒ විශාල ලෙස නිර්මාණය කිරීමට එක් හේතුවක් තමයි උත්තරීතර භාවය පෙන්눔 කිරීමට ගත්ත උත්සාහයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පියුම මත වැඩ සිටින බුදුන්ගේ හිස පිටුපසින් ප්‍රභා රශ්මි මාලාවක් නිර්මාණය කරලා තිනවා. ඒ වගේම වලාකුළු මත සිටින බුදුන්ට ජත්‍රියක්කින් දරාගෙන සිටින දෙවිවරෙක් නිර්මාණය කරලා තිනවා. ඒ වගේම තමයි තවත් කරුණක් තමයි බුදුන් වහන්සේගේ උන්වහන්සේගේ තම දකුණු අතින් පාත්‍රය දරා සිටින අතර වම් අතින් තම දුහුල් සලුව අල්ලාගෙන සිටින ඉරියව්වක් නිරූපණය කරලා තිනවා. ඒ වගේම චිත්‍රයේ වම්පසින් සුවිසල් මාලිගයක් අපිට දක්න ලැබෙනවා. ඒ මාලිගයේ ඉදිරිපිට යසෝදරා දේවි සහ රාහුල කුමරු ඉතා කුඩා චිත්‍ර හැටියට අපිට දැක ගන්න ලැබෙනවා. ඒ වගේම සෙසු ප්‍රධාන චරිත චිත්‍රයේ පාටකිරීම ප්‍රධාන චරිත ලාපැහැයෙන්ද පසුතලයේද පසුතලය තදපැහැයෙන්ද පාට කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි පරවරු ලක්ෂණ සහිතව මෙම චිත්‍රය නිර්මාණය කර ඇති බවට අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් දිවිපුතේ අපි මේ අජන්තාවේ චිත්‍ර දෙකක් පිළිබඳව කතා කළා. පద్මපාණී බෝධිසත්ව රූපය, ඒ වගේම කිඹුල්වත්පුරයට පිඩුසිකා වඩින යන බුදුන්. ඒ වගේම තවත් තියෙනවා මේ තුල සිතුවම් කීපයක්ම. එකක් තමයි මරගෙන රැඟුමන් දැක්වෙන සිතුවම. ඒ වගේම තව විශේෂ වූ සිතුවමක් තියෙනවා අපි ඉස්සෙල්ල සඳහන් කරපු විජයගේ ලංකා ගමනේ දැක්වෙන සිතුවම. මේ සිතුවමේ අපි දැන් තවත් කතා කරොත් මරගෙන රැඟුම් කියන එක ගත්තොත් එහෙම අජන්තාවේ අංක 1 ලෙනේ තමයි මේ මරගෙන රැඟුම් කියන එක ඇඳලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා අප්සරා රූප. මේකේ තියෙනවා විශේෂ ලක්ෂණයක් තමයි මේ මරගෙන රැඟුම් කියන එකේ ගුප්ත කලා ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක් හැටියට මේ සිතුවම අපිට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රයේ මැද ආසනයක් මත ඌමිෂ්පර්ශ මුද්‍රාවෙන් වීරාසන ක්‍රමයෙන් වැඩ සිටින බුදුන් වහන්සේගේ රූපය අපිට දක්නට ලැබෙනවා. ඒතර තවත් කරුණක් තමයි අපිට මතක් වෙන මෙතෙන්දී ඉන්දියාවේ සාංචි ස්තූපය නිර්මාණය කිරීමේදී බුදුන් වහන්සේ රූපකායෙන් නිර්මාණය කිරීම නැතුව ඒ වෙනුවට සංකේත භාවිතා කළා. අජන්තා සිතුවම්බල බුදුන් වහන්සේ රූපකායෙන් නිර්මාණය කිරීමක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මෙම චිත්‍රයේ මම සඳහන් කළා මැද භූමිශ්වස මුද්‍රාවෙන් වීරාසකම වැඩ සිටින බුදු පිළිමයක් තියෙනවා කියලා. මේ බුදුන්ගේ චීවරය ඒකාංශව පොරවලා තියෙනවා අපිට මේ සිතුවම දෙස නිරීක්ෂණය කිරීමේදී දැක ගන්න පුළුවන්. මේ සිතුවම තීරු දෙකකට වෙන් කළාම ඉහළ තීරුවේ බුදුන්ගේ දෙපසින් කඩු ඇතිව සිටින මාරයන්ද විසිලු මුහුණෙන් යුක්ත මාරයෝද මේ ක්‍රියාකාරී රූපවල අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම පහළ තීරුවේ කුඩා ප්‍රමාණයේ රූපද දක්නට ලැබෙනවා. ඒකින් තියෙන්නේ මේ මාර දූතයන්ගේ ප්‍රයෝගකාරී හැසිරීම විලාශයන් මර්ධනය කර බවයි. මෙම චිත්‍රය උඩුකය නග්නයි. ඒ වගේම මෙම චිත්‍රයේ තිරසතිරිදු ඉරිමෝස්තර වලින් සකස් කරලා තියෙනවා. ඉතින් දිවිපුතේ ඒ චිත්‍රයට අමතරව අපිට තවත් කතා කරන්න තියෙන චිත්‍රයක් තමයි විජයගේ ලංකා ගමනේ. එහෙම නැත්නම් විජයව තරණය දැක්වෙන සිතුවම. මේ සිතුවම දක්නට ලැබෙන්නේ අජන්තාවේ 17 වන ලෙඳේ ඇද ඇති සිතුවම. මේක ඇඳලා තිනවා කියලා කියන්නේ ලාංකික භික්ෂුවක් විසින් බව විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිස්තු වර්ෂ 5 තිබුණු සංස්කෘතික සම්බන්ධතාවයේ මේ තුලින් අපිට වටහා ගත හැකි. එකම චිත්‍රයක අවස්ථා කීපයක් ඉදිරිපත් කිරීම මේ චිත්‍රයේ ඇති වැදගත්ම කලා ලක්ෂණය. චිත්‍රයේ වම්පසින් සිවුරංග සේනාව පිරිවර නැව් නැගෙන කුමරු දැක්වෙනවා. දකුණු පස කොටසින් යක්ෂ ගෝත්‍රකින් හා සිවුරංග සේනාව දැක්වෙන අතර පවතින සටන දැක්වෙනවා. මෙහිදී යක්ෂ ගෝත්‍රිකයෝ අහසේ සිට යුද කරන දර්ශනය නිර්මාණය කරලා තිනවා. චිත්‍රයේ දකුණු පස ඉහළින් විජය කුමරුගේ අභිෂේකය දක්වලා තිනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි අද කතා කළේ ඉන්දියාවේ සුවිසල් කලාගාරයක් වන අජන්තාවේ පිහිටි චිත්‍ර පිළිබඳව. මේ පිළිබඳව නැවත අපි කතා කරොත් ඉතාමත් කෙටියෙන් මේ අපි කතා කරපු ටික සාරාංශගත කළොත් මේ අජන්තාවේ චිත්‍ර පිළිබඳව නැවත මා ඉතාමත් කෙටියෙන් මතක් කිරීමක් කරගෙන යනවා ඔබගේ පහසුව සඳහා. එතකොට මේ ඉන්දියාවේ අජන්තාව පිහිටලා තියෙන ස්ථානය තමයි ඉන්දියාවේ වයඹදිග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හයිද්‍රාබාදි වගෝරා ගඟට මායිම්බ අශ්වලාඩමක හැඩයගත් උස් පර්වතයක තමයි මේ අජන්තා ලෙන්පන්තිය පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ ලෙන්පන්තියේ තියෙනවා ගුහා 29ක්. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස දක්වා කාල කීපයකටමයිති. සියවස් කීපයකටමයිති වරින් වර නිර්මාණය කරපු සිතුවම් පෙළක් තමයි මේ අජන්තා, ඒ කියන්නේ චිත්‍ර පරම්පරා ගණනාවක් අනුව නිර්මාණය වුණු සිතුවම් තමයි මේ අජන්තා ලෙන් තුල අපිට දැක්ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි සඳහන් කළා මේ අජන්තාවේ වාස්තු විද්‍යාත්මක ලෙන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් කියලා. ඒක එක කොටසක් අපි සඳහන් කළා චෛත්‍යශාලා කියලා, අනිත් කොටස අපි සඳහන් කළා ආවාසශාලා කියලා. මේකෙන් අපි සඳහන් කළා වැඩි වශයෙන් විශ්වදන් දක්න ලැබෙන්නේ මේ ලෙන් ශාලා තුල කියලා. ඒ වගේම දුවේ පුතේ අපි සඳහන් කරා අජන්තා චිත්‍ර සඳහා වස්තු විෂය ඇත්තේ වෙලා තියෙන්නේ, කියන්නේ මාතෘකා වෙලා තියෙන්නේ බුද්ධ චරිතය, ජාතක කතා හා ඓතිහාසික සිද්ධි. ඒකෙන් අංක 17 කියන ලෙනේ අප්සරා රූප, ඒ කියන්නේ අජන්තා චිත්‍ර අතර තියෙන විශේෂ නිර්මාණයක්. මේ අප්සරා රූප අපි සඳහන් කළා අපි කතා කිරීමේ ඉස්සරහදී. අපි අප්සරා රූප සීගිරි පිටසිතුවම් වල අක්ෂර රූප හා සමානයි කියලා අපි කතා කරා, ඔබට මතක ඇති. ඒ වගේම මේ අක්ෂර රූප වල සමාන ලක්ෂණ සීගිරි චිත්‍ර වල අපිට දක්න ලැබෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම තමයි මේ අජන්තා චිත්‍ර අපි ඇඳලා තියෙන ශිල්පීය ක්‍රමය. ඒක අපි හැඳින්නුවා වියලි බදාමය මත සිතුවම් මැදීමේ ශිල්පීය ක්‍රමය කියලා. මේ වේලි බදාමය මත සිතුවම් මැදීමේ ශිල්පීය ක්‍රමය අපි හඳුන්වනවා ප්‍රෙස්කෝ සිකෝ යන නමින්. ඒ වගේම මේ බදාම සකස් කිරීමත් පිළිබඳව අපි සටහන් කරා, කරුණු මතක ඇති. ඒ වගේම මේ චිත්‍ර පිළිබඳව අපි දීර්ඝ ලෙස කතා කරා. මේ චිත්‍ර පිළිබඳව තියෙන චිත්‍ර අතර සුවිශේෂී චිත්‍ර පිළිබඳව අපි කතා කරා. එක චිත්‍රයක් තමයි පద్මපාණි බෝධිසත්ත්ව රූපය, අනිත් එක කුළුණකට හේතු වී සිටින කුමරිය දැක්වෙන සිතුවම. ඒ වගේම ජන්තද්ද දාතකය, මරණාසන්න කුමරිය, බුදුන් වහන්සේ කිඹුල්ලත් පුරයට වැඩීම කියන චිත්‍රය, අක්ෂරා රූප විජයව තරණය කියන චිත්‍රය. මේ පිළිබඳව අපි දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළා. ඒ වගේම අපි මේ අජන්තා චිත්‍රවල දක්නට පුළුවන් සුවිශේෂී ලක්ෂණ සාකච්ඡා කළා, ඔබට මතක ඇති. මම නැවත මතක් කිරීමක් කරනවා. සුවිශේෂී ලක්ෂණ අවස්ථාවට ගැළපෙන ලෙස හැඟීම් ප්‍රකාශ කර තිබීම, ඒ වගේම මේ චිත්‍ර මානව රූප ඉතා විශිෂ්ට අන්දමින් නිර්මාණය කරලා තිබීම, ගති ලක්ෂණ, චලනය, පරිමාණ ලක්ෂණ, ජීව රූප මතුවන ලෙස, සත්ත්ව රූප ඉතා තාත්වික අයරෙන් දක්වා තිබීම අපි මේ කරුණු හැටියට සඳහන් කළා. ඒ වගේම ඔබට මතක ඇති කතාවට හානියක් නොවන ලෙස මුල, මැද, අග සහිතව අකණ්ඩ කතනයෙන් කතාව ගලා යාමට සැලැස්වීම මේ අජන්තා චිත්‍රවල අපිට දක්න ලැබෙන සුවිශේෂී ලක්ෂණ අතර අපි සාකච්ඡා කළා. ඒ වගේම තව කරුණක් තමයි දිය ඇලි, ගස්වැල් සහ සතුන් චමත්කාර ජනක ලෙස සිතුවමට නගලා තිනවා. ඒක මනා සංයමකින් හා මනා නිපුණතාවයකින් ස්වභාවික පරිසරය නිර්මාණය කිරීම අපිට මේ අජන්තා බිස්සිතුවම් තුළ දක්න ලැබෙනවා. ඒ වගේම තව කරුණක් අපි සඳහන් කළා වර්ණ භාවිතයේදී අඳුරු වර්ණ තුළ දීප්තිමත් වර්ණ මතුවන ලෙස යොදා තිබීම තුළින් තේමාව අපි කියන හයිලයිට් කරලා කියලා තීරුව කරලා ඉදිරිපත් කිරීමක් අපිට මේ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන චරිතය විශාල ලෙස දක්වා තිබීම අපිට මේ අජන්තා චිත්‍රවල අපිට දක්නට ලැබෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඒ වගේම සඳහන් කළා වියන්තලය මල් ලියකම් වලින්, හස්ති රූප වලින්, මාන රූප වලින්, පක්ෂි රූප ආදීන්ගෙන් සම්මිශ්‍රණය වුණු නිර්මාණශීලී රටා මෝස්තරයක් වලින් අලංකාර වුණු වියන් වියනක් අපිට වියන් සැරසිල්ලක් මේ අජන්තා ගුහා තුල අපිට දකගත හැකි වෙනවා. ඒ වගේම මේ චිත්‍රය තුල තීන තවත් ලක්ෂණයක් තමයි භාවපූර්ණ පානවත් රේඛාකරණය. මේ නිසා මේ චිත්‍ර ඉතාමත් දැකුම් කළු අයරින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේකේ වර්ණ කිරීම සඳහා රතු, කහ, නිල්, කළු කොළ යන්න භාවිතා කරලා තිනවා අපිට දැකගත හැකි වුණා. අපි කතා කරා, සාකච්ඡා කරා. මේකේ අපිට දැන් අපි ඉන්දියා කලා ඉතිහාසයේ පාඩම් කීපයක්ම මේ ඌව ප්‍රජා ගුවන් විදුලියා එක් වෙලා අපි සැලසුම් කරලා අපි සාකච්ඡා කළා. ඔබට මතක ඇති. අපි පාඩම් කීපයක්ම, ඒ කියන්නේ ඉන්දියා කලා ඉතිහාසයට වැටෙන පාඩම් කීපයක්ම සාංචි ස්තූපය ගැන කතා කරා, සාංචි තොරණ ගැන කතා කරා. ඒ වගේම අපි ඉන්දියාවේ අජන්තා චිත්‍ර ගැන කතා කළා. අජන්තාව දැන් අපි මෙතෙන්දී විශේෂ කරුණු අපි සාකච්ඡා කරා, ගොඩාක් දුරට ගැඹුරින් සාකච්ඡා කළා. අපිට තව ඉතුරු වෙලා තියෙනවා එක පාඩමක්. මම හිතන්නේ කාල වේලා තියෙන නිසා අපිට පුළුවන් කෙටියෙන් මතක් කිරීමක් කරන්න මේ පාඩම පිළිබඳව. ඒක තමයි ඉන්දියාවේ අපිට ඉතුරු වෙලා තියෙන සාරානාත් බුද්ධ ප්‍රතිමාව පිළිබඳව. මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව අපිට ඉතා පොඩි පාඩමක් නිසා මා මේ අජන්තා චිත්‍ර පාඩමටම එකතු කළ මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව පිළිබඳව පාඩමත් මේ අතරතුරම සාකච්ඡා කරලා අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. මේ සාරානාත් බුදු පිළිමය ගැන කතා කරනකොට මේ සාරානාත් මේ බුදු පිළිමය අයිති වෙන්නේ ගුප්ත කලා සම්ප්‍රදායට. ගුප්ත කලා සම්ප්‍රදාය ඉතාමත් කෙටියෙන් සඳහන් කරොත් ක්‍රිස්තු වර්ෂ 320 දී චන්ද්‍රගුප්ත නම් රජු, ඒ කියන්නේ වර්තමානයේ පැට්නායවත් පාටලිපුත්‍ර අග නගරේ, ඒ කියන්නේ අගනුවර කොටගෙන රජවීමෙන් ගුප්ත රාජ්‍ය සමය ආරම්භ වෙනවා. ඒ වගේම ගුප්ත පරම්පරාවේ පාලකයන් රජකල ක්‍රිස්තු වර්ෂ 4-7 ඉතා දියුණු කලා සම්ප්‍රදාය අපි හඳුන්වනවා ගුප්ත කලා සම්ප්‍රදාය කියලා. මේ ගුප්ත කලා සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය අපිට සුවිශේෂී කරලා ගන්න පුළුවන් මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව ගැන කතා කිරීමේදී. මේ ගුප්ත නිර්මාණවල විශේෂ ලක්ෂණත් මේ අවස්ථාවේ සඳහන් කරන්නම්. මේ ගුප්ත නිර්මාණ විශේෂ ලක්ෂණය තමයි උපසාන්ත බව, චාම් බව හා සියුම් බව, ඇඟට ඇලුණු ස්වභාවය, ඇඳුම තුළින් අඟපසව මතුකර දැක්වීම, ගැඹුරු භාව ප්‍රකාශනය, විදේශීය ලක්ෂණවලින් මිදුණු ස්වාධීන දේශීය ලක්ෂණ මතුකර දැක්වීම, තරුණ පෙනුම, පිරිපුන් මටසිලටි ශාරීරාංග, පිළිමවල ඌෂ්ණීෂේ සහිතව කුණ්ඩලාකාර හිසකෙස් සෙදීම, ඒ වගේම පත්මාකාර දෙනෙත් තෙදීම වගේ විශේෂ වූ කලා ලක්ෂණ කීපයක් ගුප්ත නිර්මාණවල අපිට දැකගත හැකි වෙනවා. මේ නිර්මාණයන්ගෙන් මා මේ කතා කරන්න යන්නේ 11 වසරේ විශේෂ නිර්දේශයේ තියෙන පාඩම් අතරින් සාරානාත් බුදු පිළිමය පිළිබඳව. මේ සාරානාත් බුදු පිළිමය ගුප්ත කලා සම්ප්‍රදායේ සාරානාත් ගුරුකුලේ බිහි ඉන්දීය බුදු පිළිම අතර ශ්‍රේෂ්ඨ නිර්මාණයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ නිර්මාණය සඳහා භාවිතා කරලා තියෙන පාෂාණ විශේෂය අපි හඳුන්වනවා චුනාර් නමින් හැඳින්වෙන පාෂාණ විශේෂයෙන් තමයි මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පත්මාසන ක්‍රමයෙන් වැඩ සිටින මේ බුදු පිළිමය ධම්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිතයි. ඒ වගේම තවත් කරුණක් අපිට සඳහන් කරන්න පුළුවන්. මේ සරණත් බුදු පිළිමේ ප්‍රකාශ වන්නේ ඉසිපෙතනේ මිගදායේදී බුදුන් පස්සග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කිරීම දැක්වෙන නිරූපිතයයි සැලකෙන මේ සරණත් බුදු පිළිමේ වහන්සේ ඉතාමත් දැකුම් කළු නිර්මාණයක් හැටියට මේ අවස්ථාවේ සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම චාපාකාර දිනෙත් දේදුණු ඇහිබැඹි අඹ පළවන් පිරුපුන් දෙතොල් ලම්බ සවන් ආදීන්, ඒ වගේම කුණ්ඩලාකාර මුහුණ ප්‍රසන්න තරුණ බවක යුක්ත වීම, මේ ආදී සුවිශේෂී ලක්ෂණ මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ අපිට දැකගත හැකි වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ උපශාන්ත බව, මහා කරුණාව, අසම සම පෞරුෂය මතුකර දැක්වීමත් අපිට මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාවේදී දැකගත හැකි වෙනවා. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තමයි දෙවුර වැසෙනසේ, උරේස් දෙක වැසෙනසේ එදුණු ඇඟට ඇලුණු චීවරය රැලි රහිත වීම. ඒ වගේම සිවුර තුලින්, ඒ කියන්නේ අපි චීවරය තුලින් ශරීරයේ හැඩ මනාව මතු කරමින් මාංශ පේශීන් ඉස්මතු නොවනසේ ඉතා සරල කඩවසම් පෙනුමක් මේ ප්‍රතිමාවට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී සම්මත මිනුම් ක්‍රම අනුව පරිමාණ කූලව නිර්මාණය කරපු නිර්මාණයක් හැටියටත් මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් සියුම්ම කැටයම් කළ අලංකාර ලියවැල් සහිත ප්‍රභා මණ්ඩලයක් මේ බුද්ධ ප්‍රතිමාවේ පිළිමාසේ ප්‍රතිමාවේ පිළිමේ ඉස්සර පිටුපසින් අපිට ප්‍රභා මණ්ඩලයක් දක්න ලැබෙන අලංකාර රැස්වලක් අපිට දක්න ලැබෙනවා. මේ රැස්වලල්ලේ දෙපස දේවතා රූප දෙකක් පහළ පිළිමේ පසුබිමින් අලංකාර කැටයමක්ද අපිට මේ ප්‍රතිමාව දිස නිරීක්ෂණය කිරීමේදී අපිට දැකගත හැකි වෙනවා. ඒ වගේම මේ ප්‍රතිමාව දිස බැලීමේදී වැඩ සිටින ආසනයේ ඉදිරිපස මැද ධර්මචක්‍රය නිර්මාණය කළ තියෙනවා. දෙපස වැඩ සිටින මහාන ශ්‍රමණ, ඒ කියන්නේ මේ පස්වගතවුසන් ශ්‍රමණේ රූප තුන බැගින් නිර්මාණය කළ තියෙනවා. ඒ වගේම මිගදාය සංකේතවත් කිරීම සඳහා මුවන් දෙදෙනෙක් නිර්මාණය කරලා තිනා මේ රූප මේ 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 සාරානාත් බුද්ධ ප්‍රතිමාව දිස නිරීක්ෂණය කිරීමේදී අපිට මේ ලක්ෂණ දක්න ලැබෙනවා. ඉතින් දිවේ පුතේ අපි දැන් මේ ලක්ෂණත් එක්ක සාරානාත් ප්‍රතිමාවේ තියෙන විශේෂ කරුණු අපි අධ්‍යයනය කළා. මේක අධ්‍යයනය කළේ අපි ඉස්සරහ සඳහන් කරපු අජන්තා චිත්‍රත් එක්ක ඊට පස්සේ තියෙන සාරානාත් බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ඇති පාඩමත් එක්ක. ඉතින් දිවේ පුතේ මේ අපි දැන් සාකච්ඡා කරපු පාඩම් මම හිතන්නේ ඉන්දිය කලා ඉතිහාසයට අදාළ සියලුම පාඩම් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා. සාරානාත් බුදු පිළිමය ගැන සාකච්ඡා කළා. දැන් අපිට ඉතුරු වෙලා තිබ්බේ ඒක ඊට පස්සේ අපි ඉස්සර කලින් සඳහන් කරා මේ සාංචි ස්තූපේ, සාංචි තොරන්, ඉන්දිය ඉතිහාසය, හරි ගොඩක් දේවල් අපි මේ එක්ක අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඉතින් දිවේ පුතේ අපි මේ පාඩම් දෙකක් පිළිබඳව අද සාකච්ඡා කළා. මේ පාඩම් දෙකේ විශේෂ වූ කරුණු මම හිතන්නේ අවබෝධ වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේම මේ අවබෝධය තුළින් යම්කිසි සටහනක් ඔබ තියාගන්න ඇති කියලා හිතෙනවා. ඉතින් අපි නැවත මෙවැනිම වූ විෂය කරුණු ඇතුළත් චිත්‍රකලා පාඩමකින් ඌව ප්‍රජා ගුවන් විදුලියා එක්වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරුපියාණන්.